ඔව් ඒක තමයි ඉලක්කය වෙන්න ඕනේ කරන්නම් ඔයාලේ මොනවා හරි කරනවට වඩා ඉතින් කරනදී ප්‍රතිඵලයක් ලබන්න බුදුදහමෙන් ප්‍රතිඵලයක් ලබන්න. එතකොට ප්‍රතිඵලය කියන්නේ අඳුම ගානේ සෝවාන් වෙන්න හරි එහෙම නැත්නම් සෝවාන් මාර්ගයට වැටෙන්නවත් අවශ්‍ය දේවල් ටික නේද? කොහොම හරි කරගත්තොත් දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒකට ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි අපි කරන්න බලන්න ඕනේ. මම ඉදත්තර ඊය පොයටත් කිව්වා ඉතින් සිත සමාදන් වෙලා විතරක් මේ දේ කරන්න මදි. තව එතනින් ඉස්සරහට යන්න ඕනේ. එතකොට සීලය සීලය කියන්නේ අර පැදුර මෙහෙන් දා ගන්න පුළුවන්. ආ. ඔව් මේකටත් මෙතනත් දා ගන්න පුළුවන්. එතකොට සීලය කියන එකෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සීලයෙන් අපි කරන්නේ අපේ කය වචන සංවර කරගන්න. නේද? සිල් ගත්තාම වචනෙත් සංවරයි කයත් සංවරයි. ඒක විතරක් මදි මාර්ගඵල ලබන්න. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවනේ, දේශනා කරලා තියෙනවනේ මාර්ගයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආරේෂ්ඨාංගික මාර්ගය. නේද? ආරේෂ්ඨාංගික මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට එතන සීලය කියන්නේ එක කොටසක් විතරයි. තව තියෙනවා සමාධියයි ප්‍රඥාවයි දෙක වැඩෙන්න ඕන. මේ සමාධිය හදන්න තමයි භාවනා කරන්නේ. නේද? මෛත්‍රී භාවනා, පිළිකුල් භාවනා, ඊළඟට ආනාපාන සතිය, ඒ වගේ ඒවායින් අපි හිත එකඟ කරන්න උත්සාහ කරමු. දැන් ඒ දෙකෙන් ඒ තංග දෙකයිනේ සීලයි සමාධි. ප්‍රඥාව කියන පැත්තත් එන්න ඕන මාර්ගඵලයක් ලබන්න නම්. නේද? ඒකට මාර්ගඵලයක් ලබන්න සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? මොන වගේ දෙයක්? සෝවාන් වෙන්න නම් මොනවද කැඩෙන්න ඕන කෙලෙස්? සංයෝජන තුනක් කැඩෙන්න ඕන. සංයෝජන අහලා තියෙනවද? දස සංයෝජන කියලා නේද? ඒකෙන් 10ක් තියෙනවා රහත් වෙනකන් කඩන්න. සංයෝජන කියන්නේ අපිව බැඳලා තියෙනවා මේ සසරට. සංයෝජන හින්දා තමයි ආයි නැවත නැවත ඉදදී ඉදදී යන්නේ නේද? ඒකට මේ සසරට බැඳලා තියෙන බැමි. ඒකට තමයි සංයෝජන. ඒ ඔක්කොම 10ක්. ඒකට මාර්ගඵල ලබනවා කියන්නේ ওই 10 කඩන එක. රහතන් වහන්සේ 10ම කඩලා දානවා, කපලා දානවා බැමි ටික. හත් වෙන්න කලින් සෝවාන් වෙන්න මේ බැමි තුනක්, සංයෝජන තුනක් දුරු කරන්න තියෙනවා. ඒ සංයෝජන තුන තමයි මොනවාද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන තුන. සක්කාය දිට්ඨිය කියන්නේ මේ මම පුද්ගලෙක් ඉන්නවා. ඈ ඔව් මම ඉන්නකොට මගේ කියලා අයිති කරගන්නත් බලනවා නේද? එතකොට මේ පුද්ගල හැඟීම තමයි මුල් වෙන්නේ මේ සසරේ යන්න ඇත්තට. නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන්න මුල් වෙන්නේ ඔය සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡාව කියන්නේ සැක කරන ගතියක් තියෙනවා. එතකොට සැක කරන එක කියන එකේ තියෙනවා මේ එක එක දේවල් වලට සැක කරනවා. කවුරු හරි බොරුවක් කිව්වහම තමයි සැකයි. ඒ සැක කිරීම ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි මෙතන ඉන්නේ බුදුන් ගැන, ධර්මය ගැන. මාර්ගඵල ලබන්න පුළුවන්ද සංඝයා වහන්සේ ගැන? සංඝයා වහන්සේ කියන්නේ මාර්ගඵල ලබන අය. අෂ්ටාර්ය පුද්ගලය කියන්නේ අටපුරිස පුද්ගලයා කියලා හිනවා දිරන්නේ නේද? ඒ එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි කල රහත් කල හතරයි ඒ මාර්ගයේ ඉන්න අය. පුද්ගලයේ අට දෙනෙක්. එතකොට ආර්ය සංඝ රත්නේ කියනකොට ඒ අට දෙනා තමයි එන්නේ. ඒ කියන්නේ මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන අය, ලබපු අය. නේද? එතකොට ධර්මයෙන් ප්‍රතිඵල ලබන්න බෑ කියලා හිතුවොත් සංඝයා වහන්සේ ගැන සැක කර. නේද? මාර්ගඵල ලබන්න බෑ කිව්වොත් ආර්ය සංඝ රත්නේ යන්නේ නෑ. එතකොට ඒ අන්න ඕවා සැක කරන ගතිය තමයි මේ විචිකිච්ඡාව. අහලා තියෙන නේද? බුද්ධ ආදී අට තැන ගැන සැකේ කියලා. ඔයක ප්‍රධාන වෙනවා දහමයි දහම ගැන සැක කරනවා කියන්නේ මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්ද? මාර්ගඵල ලබන්න පුළුවන්ද කියලා සැක කරනවා. ඔව්. දහම ගැන සැක කළොත් අනිවාර්යෙන් ඊළඟට බුදු කෙනෙක් හිටියද කියලාත් එහෙම සැක කරන්න ගන්නවා. ඊළඟට සංඝයා වහන්සේ ගැන මාර්ගඵල ලබපු අය ගැන සැක කරන්න. ඔය වගේ ඉතින් ඒ විචිකිච්ඡා. ඊළඟට සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ දැන් මේ සීල කොටසක්. සීලය පරාමාස කියන්නේ වැරදි විදිහට අරන් තියනවා. දැන් හිතෙනවනේ ඔව් අපිට මූලික වෙන්නේ උගත සමාදන් වීම කියලා. දැන් බල්ලෙක් වගේ එහෙම ඉන්නකොට නේද? ජීවිත කාලෙම මේ විදිහට ඉන්න වෘතයක් සමාන. ඒවත් සීලබ්බත පරාමාසය තමයි. ඒවා ඉතින් අපේ අය කරන්නේ නෑනේ නේද? ඔව්. දැන් අපේ බෞද්ධ දැන් අපි අඳුර ගන්න ඕන බෞද්ධයෝ
අනේ ඒක තමයි පැහැදිලි කරන්න.
බෞද්ධයෝ සීලපත පරාමාසයට වැටිලා තියෙනවා. බෞද්ධ නාම. ඒ කියන්නේ කෙනෙක් හිතුවත් මාර්ගඵල ලබන්න පුළුවන් මෙන්න මේ දේවල් කරලා. කියලා. ඒකට අහු වෙනවා ඔය සාමාන්‍යයෙන් කරන හැම එකක්ම. දාන දීලා විතරක් පුළුවන් මාර්ගඵල ලබන්න. සීල් රැකලා විතරක් පුළුවන් මාර්ගඵල ලබන්න. ඈ? පුද පූජා පවත්වලා පුළුවන් මාර්ගඵල ලබන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරලා යාඥා කරලා පුළුවන් මාර්ගඵල ලබන්න. නේද? ඔය වගේ බෝධි පූජා කියලා පුළුවන් මාර්ගඵල ලබන්න කියලා හිතනවා නම් ඕක කෙලින්ම පේනවා දැන් ආර්ය ශ්‍රාංගික මාර්ගයක් ඕනේ නැහැ නේද? එතකොට එතකොට බුදු දහමම ප්‍රතික්ෂේප කරගන්න නේද? එතකොට එහෙම හිතලා වෙන විදිහකට මාර්ගඵල ලබන්න පුළුවන් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් තොරව කියලා හිතලා යම් කිසි දෙයක් කරනවා නම් ඒක සීලබ්බත පරාමාසය. එතන සීලය වැරදි විදිහට අරගෙන. හරි. දැන් ඔතන පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි සිල් රකින්න එක එපා කියනවා නෙවෙයිනේ. සීලය බොහොම හොඳයි. සීලෙන් කාය වචන සංවර කරනවා ඒක හොඳයි. තමන්ටත් හොඳයි සමාජයටත් හොඳයි. නේද? සිල්වත් වෙන්නේ. හැබැයි සිල්වත් වුණ පළියටම මාර්ගඵල ලැබෙයි කියලා හිතුවත් එතකොට සීලබ්බත පරාමාසයට වැටෙනවා. සමහරු හිතනවානේ මම හොඳට සිල් රකින්නවා මට ඔය භාවනා කරන්න ඕනේ. ඒ සීලබ්බත පරාමාසය. මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව මාර්ගය මේ සීල සමාධි ප්‍රඥා. නේද? ආරේ ශ්‍රංගික මාර්ගය. එහෙම නැත්නම් සතර සතිපට්ඨාන. ඔවා දේශනා කරලා තියෙනවා.
ඔව්.
අහන්න අහන්න.
නිවන
ප්‍රාර්ථනා කිරීම සීලබ්බත පරාමාසෙ නෙමෙයි. ප්‍රාර්ථනා කිරීමෙන් විතර නිවන් ලැබෙනවා කියලා හිතුවොත් සීලබ්බත ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඕන පිනක් සිද්ධ කරලා මේ පින නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒක ඕන පිනක් කරලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. හරි? වැරද්ද වෙන්නේ ඒක නෙමෙයි. මේකෙන් විතරක් නිවන් අවබෝධ වෙනවා මේක විතරක් ඇති කියලා හිතුවා. එතකොට වැරදියට. ප්‍රාර්ථනා වල දන්නේ නැහැ. එක්කම දැනගන්න ඕන ප්‍රාර්ථනා වලටම ලැබෙන්නේ නැහැ. ඒ නුවණ තියෙන්න ඕන නේද?
ඒක බෑනේ කොහොමද
තේරෙන්නේ? අවබෝධය. ඔව්. එහෙම එහෙම ධර්මයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ ප්‍රාර්ථනා කරාම නිවන් ලැබෙනවා
කියන්නේ. ඒක ඉන්නේ
ප්‍රාර්ථනාව හොඳයි අපිට. එතකොට නිකන් අර අදිෂ්ඨානයක් වගේ තියෙනවා. මේ සඳහායි මම මේ කරන ඒවා කරන්නේ කියලා නේද? මේකට උදව් උපකාරී වෙනවා. එතකොට මේ පිනක් කළත් හැමතිස්සෙම නිවන සිහියේ තියෙනවා. නිවන පිණිස උදව් වෙන්නයි මේ කරන්නේ. දැන් දානෙන් දාන දීලා නිවන් දකින්න බෑ කිව්වට දානේ උපකාරී වෙනවා. එතකොට ඕන්න මතක් වෙනවා මේ දානේ නිවන් පිණිස හේතු වෙන්න කිව්වා මේ නිවනට උපකාරී වෙන්න. ඒ උපකාරී වෙන එකයි මේකමයි මාර්ගය කියන එකයි දෙක. ඒකට ප්‍රාර්ථනා කරන්න, දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, ඒවා හොඳයි. ඒක සීලබ්බත පරාමාසය නෙවෙයි. දැන් සමහරු හිතනවා දෙවියන්ට පින් දෙන එකත් සීලබ්බත පරාමාසය කියලා නෑ. ඒක බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දෙයක්. හරි. හැබැයි ඒකම කියනවා පින් අනුමෝදන් කළාට නිවන් ලැබෙන්නේ නැහැ. ඒකත් තේරුම් කරගන්න. තේරුම් ගන්න. නිවන කියන එක මාර්ගඵල කියන එක ඒකට අදාළ මාර්ගයෙන් තොරව ලැබෙන්නේ නැහැ. ඕක දැනගත්තොත් වෙන මොනවා කළත් සීලබ්බත පරමාසයට වැටෙන්නේ නැහැ. දැන් ඕක දැනගෙන බෝධි පූජාව කළොත් ඒක උදව් වෙනවා මාර්ගයට. හිතන්න එපා බෝධි පූජා කළොත් සීලබ්බත පරමාස කියලා. එහෙම නෙමෙයි. ඒක නිවනට උපකාරී කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒක අවබෝධේ වෙන්න ඕන. ඒ පින් හැමදේම කරන්න. පින් කරන්න ඕන. සමහරව හිතනවා ඔක කිව්වහම එහෙනම් පින් කරන්න ඕනේ නැහැ කියලා. එහෙම නෙමෙයි. පින උදව් වෙනවා. ළුවන්තරම් පින් කරන්න. පිනමයි උපකාර වෙන්නේ. පින හින්දා තමයි දැන් මේ විදිහට හරි බණක් අහන්න ලැබිලා තියෙන්නේ පින හින්දා. හරි. අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ පින හින්දා. නේද? මේ ජීවිතේ පිනක් සිහි වුණ හින්දා තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ ප්‍රතිසන්දිය විදිහට. පවක් එහෙම සිහි වුණා නම් මෙහෙම නැහැ නේද? ඔය ඉන්න බල්ලෝ වගේ ඉතින් කොහේ හරි තිරිසන් සතෙක් කියලා ඉක දෙන්න පුළුවන් නේද? සතර අපායේ දුගතියේ වැටුණා නම් මේ බණ අහන්න ලැබෙන්නේ නැහැ නේද? ඔව් ලොකු පින. ඒ පින් කරපු හින්දා අපි පින් කරනවා. එතකොට පින් කරපු හින්දා තමයි අපි මිනිස්සු වෙලා උපදින්නේ. ධර්මයක් අහන්න ලැබෙන්නේ අපි දැන් බුදු දහමක් තියෙන කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදීලා දහම අහන්නත් ලැබිලා කියන ඒවා හරිම කලාතුරකින් වෙන දේවල් නේද? ගොඩාක් දුර්ලභ දෙයක් කියලා ඒක බුදුරජාණන් වහන්සේම පෙන්නලා දීලා තියෙනවා. ඒ අනිවාර්යෙන් පින් උදව් වෙලා. එහෙනම් පුළුවන් තරම් පින් කරන්න. අපි තේරුම් ගන්න ඕන පිනෙන් විතරක් නිවන් ලැබෙන්නේ නැහැ කියන එක. ඒකට නිවන් මාර්ගයට ලැබෙන්න නම් වැටෙන්න නම් අනිවාර්යෙන් දැන් බුදු කෙනෙක් නැති කාලෙක ධර්මයන් නැති කාලෙක පුළුවන් ද මාර්ගඵල ලබන්න? දැන් මේ ධර්මයන් නැති කාලෙක මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒ බුදු කෙනෙක් තමයි මේක හැංගිලා තියෙන දේ අවබෝධ කරගෙන අනිත් අයට ඔව් දේශනා කරන්නේ නේද? එහෙනම් අපිට තියෙනවා ඒ ධර්මෙන් ප්‍රයෝජනයක් ගන්න. එතකොට ඒ ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනා විතරයි මේ මාර්ගයට වැටෙන්න පුළුවන්. දහමක් අහලා තේරුම් ගත්තොත් විතරයි. නැත්තම් බුදු දහම නැති කාලෙකත් පුළුවන් වෙන්නේ නැහැ නේද? ඒකට තේරුම් ගන්න අනිවාර්යෙන් දහමක් අහලා තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නවා කියන්නේ දැන් මේ මාර්ගඵල ලබන්න නම් මාර්ගයට අදාළව ඔකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද?
ධර්මය නිවැරදිව
දකින්න ඕන. කොහොමද? ධර්මය කියන්නේ මොකක්ද? නිවර්දිව දකින්න බා. ධර්මය කිව්වහම තව ටිකක් විස්තර කරන්න මොන ධර්මද? ධර්මය නිවර්දිව දකින්න ඕනේ. ඉතින් ධර්මය කියන්නේ නිවර්දිව දකින්න. දැන් ධර්මය
අපි දැන් මේකින්
යහපත් දැකීම. මොකද්ද දකින්න? ධර්මයනේ. නේද? තව විදිහට කිව්වොත් චතුරාර්ය සත්‍ය කියන්නේ. සත්‍ය පිළිබඳව අවබෝධය, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් බුදු කෙනෙක් අලුතෙන් දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පිළිබඳ හරි දැකීමක් ගන්නවා. හරි දැකීම හින්දා තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය දෙකක් තියෙනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෙට අයිති හරි දැකීම මොකද්ද? ඒක තමයි ඉස්සෙල්ලා අපි කතා කළේ. පින් කරන්න. පව් කරන්න එපා. හරි. පව් කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා, පින් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න ඔක දැනගත් එක තමයි මේ ලෝකෙට අයිති සම්මාදි. එතකොට ඒක හොඳයි. හොඳ වුණාට නිවන් ලැබෙන්නේ.
නිවන් ලැබෙන්නේ.
ඒක හොඳයි. සසරේ යන්න හොඳයි. සසරේ ජීවිතේ යහපත් කරගන්න හොඳයි. පව් කරන්න එපා, පින් කරන්න. හැබැයි සසරෙන් ගැලවෙන්න එක මාදි. ඒක මාදි. ඒක සසරෙන් ගැලවෙන්න නම් මාර්ගඵල ලබන්න නම් එන්න ඕන ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එතන පින් පව් වලින් එහාට ගිහිල්ලා චතුරාර්ය සත්‍ය කියනකොට නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුක
සත්‍ය සමුදේස දුකට හේතුව දුක නැති කිරීම දුක නැති
සමුදේස සත්‍ය කියන්නේ දුකට හේතුව නේද? ඊළඟට
දුක
දුක්ඛ නිරෝධය ඒ සඳහා තියෙන මාර්ගය නේද? ඔන්න ඔය ගැන හරි අවබෝධයක් හරි දැක්මක් යහපත් දැක්ම කියන්නේ ඔය ගැන නිවැරදි දැක්මක් එන්න ඕන නේද? ඒකට දුක කියන්නේ මොකද්ද? ඇයි දුක ඇති වෙන්නේ? දුක්ඛ නිරෝධය මොකද්ද?
මාර්ගය.
ඔක අපි සාමාන්‍යයෙන් දුක කියලා අපි අහලා තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස. ඒවා සේරම දුක්. නේද? වායසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, ඒවා දුකයි. සාමාන්‍යයෙන් ඒවා දුකයි නේද? අමුතුවෙන් කියා දෙන්න ඕනේ නෑ. නේද? ඊළඟට දුක ඇති වෙන්න හේතුව පෙන්නලා තියෙනවා මොකක්ද? සමුදේ විදිහට මොකක්ද පෙන්නන්නේ? මොකක් හින්දාද දුක ඇති වෙන්නේ? තෘෂ්ණාව, තණ්හාව.
තණ්හාව.
දුකට හේතුව තණ්හා. නේද? ඔව්.
නැවත ඉපදෙන්නේ අපි තණ්හාවෙන්.
තණ්හාවෙන් බැඳෙන නිසා
උපාදාන ස්කන්ධය දුකයි කියලා ඒ පංච
උපාදාන ස්කන්ධය. ඔව් දුක ගැන කියද්දී කියනවා කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ස්කන්ධයම දුකයි. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. නේද? ඒකට දුක අවබෝධ කරද්දී ඒකත් තේරුම් ගන්න ඕන. මේවා දන්නේ නැවනේ නේද? ඔව්. ඉස්සරනවා ගැඹුරුයි දැන් දන්නවනේ. පංච උපාදානස්කන්ධයේ දුකයි. ඕක හටගන්නේ තණ්හාව හින්දා. තණ්හාව නැති කළොත් දුක
නැති
වෙනවා. يعني සමුදය නැත්තම් දුක හටගන්නේ නේද? එහෙනම් මාර්ගය තණ්හාව නැති කරන මාර්ගය නේද? තණ්හාව නැති කරන මාර්ගය කියලා නෙමෙයි කියන්නේ ඒකටනේ. මම බැලුවේ ඔළුවක් කනනවෝ කියලා. තණ්හාව නැති කරන මාර්ගය කියලාද ආර්ය අෂ්ටාංගිකම?
ආර්ය අෂ්ටාංගිකම.
ආර්ය අෂ්ටාංගිකම. ඔව්. දැන් තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කිව්වට ආ එහෙනම් දැන් තණ්හාව නැති කරන්න කියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නැහැ.
නැහැ. මාර්ගය පිළි සඳහා.
ඒ සඳහා වෙනම මාර්ගයක්
තියෙනවා.
ඒක ආරෙෂ්ඨාංගික මාර්ගය. ඒක පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨිය. එහෙනම් පෙන්නුවේ මේ ඇත්ත දකින්න. සම්මාදිට්ඨිය කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ හරි අවබෝධයක් එන්න ඕනේ නේද? එතකොට ඒකෙන් පටන් ගන්න මාර්ගය කියන්නේ මේ ඇත්ත දකින්න මාර්ගය. ඇත්ත දකින්න මාර්ගය තමයි වඩන්න කියලා තියෙන්නේ. තව විදිහකට. ඒ නැති කරන්න ඕන තණ්හාව ඒ වුණාට පෙන්නලා තියෙන්නේ ඇත්ත දකින්න. ඇයි? නැති කරන්න ඕන තණ්හාවලු කරන්න කියන්නේ ඇත්ත දකින්නලු. හේතු හොයාගත්තනේ තණ්හාව. හේතුව තණ්හාව කියනවා ඒ වුණාට තණ්හාව නැති කරන්න කියලා නෙමෙයි කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන්න. කියන්නේ ඇත්ත ඇති හැටි අවබෝධ වෙන මාර්ගය. අවබෝධ කරගන්න ඕන මොනවද මේ හතරම අවබෝධ කරගන්න කියන්නේ. අවබෝධ ගන්න තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් පේනවද තණ්හාව දුකට හේතුව වුණාට, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා වුණාට වඩන්න තියෙන්නේ තණ්හාව නැති කරන එක නෙවෙයි. ආරියෂ්ඨාංගික මාර්ගය. ඇයි ඇත්ත දකින්න දකින්න ඇත්ත ඇති හැටියෙන් දකිනකොට තණ්හාව නැති වෙනවා. ඔකේ තව විදිහකට කිව්වොත් අපි තණ්හා කරන්නේ නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්න නිසා. හරි, නොදන්නකම මතයි, මුලාව මතයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඇත්ත ඇති හැටි දකින්න දකින්න තණ්හාව දුරු වෙනවා. අපිට කරන්න වෙනම තණ්හාව අයින් කරන්න කියලා නැහැ. ඇත්ත දකින්නයි කියලා තියෙන්නේ. මෝඩකම දුරු කරගන්න. නේද? ඒක වෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන. මේ ඇත්ත දකිනකොට කොහොමද තණ්හාව දුරු වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. එන්න එන්න. ඇත්ත දැකීම තුළ තණ්හාව දුරු වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවහම ඇයි තණ්හාව දුරු වෙන්නේ කියන එකත් තේරුම් ගන්න තියෙන්නේ. තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැහැ. අපි වඩන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට කොහොමද තණ්හාව දුරු වෙන්නේ කියලත් අවබෝධයක් ඇති කරගන්න වෙනවා. හරි? ඔක වචන වලින් නම් ඉතින් පෙන්වන්න පුළුවන්. දැන් තණ්හාව ඇති වෙන්නේ තණ්හාවට හේතුව මොකද්ද? පටිච්ච සමුප්පාදය තියෙනවා. තණ්හාවට හේතුව මොකද්ද? මොකක් හින්දාද? මොකක් පච්චයාද තණ්හා? වේදනා පච්චයා තණ්හා. වේදනාව නිසායි තණ්හා වෙන්නේ. වේදනාව හටගන්නේ මොකක් හින්දාද? උපපන්න. ඒක ආපහු එන්නේ කටපාඩමින් කියන හින්දාමයි මම ඔහොම අහන්නේ. ඈ? තණ්හාව ඇති වෙන්නේ වේදනාව හින්දා නේද? වේදනා පච්චයා තණ්හා. වේදනාව ඇති වෙන්නේ මොකක් හින්දාද? මොකක් පච්චයාද? මතක් කරලා ගියා. උපාදාන තව එහා කියලා වෙරි තියෙනවා. තණ්හා පච්චයා උපාදානයි. දැන් මේ මේක කලින් එයි මහ වේදනාව ඇති වෙන්නේ පස්ස පච්චයා වේදනා නේද? ස්පර්ශය නේද? හරි නේද? අපිට දැන් අර ඔය කටපාඩම් කරගත්තේ කියලා හරියන්නේ
නැහැ. ඒක කියවෙනකොට එතනින්
ඒක දන්න හින්දා තමයි මේ වෙන පැත්තකින් කටපාඩම් කියනට වඩා මේක අවබෝධයක් ගන්න. ඒකට වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය. පස්සපච්චය වේදනා නේද? ස්පර්ශය ඇති වෙන්නේ. කොහෙද ස්පර්ශය ඇති වෙන්නේ?
තණ්හාවනේ.
ඒ තණ්හාව වේදනාවින් දහම තණ්හාව ඇති වෙන්නේ. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මොකද්ද? පස්සය කියන්නේ මොකද්ද? ජාති තුනක එකතුව. මොනවයිද? ඇහේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇසයි රූපයයි
විඥානයි.
මන විඥානයි. ඇස චක්කු. ඇහෙන් ඇති වෙන. ඇහ නිසා හට ගන්නනේ. ඇසයි රූපෙයි චක්කු විඥානයි ඇති වුණහන් චක්කු සම්පස්සේ කියනවා. ඒ කියන්නේ ඇස නිසා හට ගන්න ස්පර්ශය. ඒක කොහෙද ස්පර්ශය ඇති වෙන්නේ? ඇහි. ඒ වගේ අනිත් ආයතන වලත් තියෙනවා නේද? සලායතන. කණෙන් සද්දයක් අහනකොටත් ස්පර්ශයක්. ඇහෙන් රූප දකිනකොට ස්පර්ශයක් එනවා. කණෙන් ශබ්දයක් අහනකොට කුරුල්ලෝ කෑ ගහනවා එහෙම ඇහෙනවා නේද? එතකොට මොන ස්පර්ශයක්ද? කණේ. ඒකට කියන සෝත කියලා. සෝත ස්පර්ශය, සෝත සම්පස්සේ කියන. ඈ? ඊළඟට මැස්සෝ අහනවා නේද? කොහොමද දැනෙන්නේ මැස්සෝ අහනවා කියලා? ස්පර්ශය. වේදනාවක් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. කොහොමද කියලා වේදන මොන ස්පර්ශයද මොන ආයතන? ඇස්සෙක් වහනවා දැනෙන්නේ මොන ස්පර්ශයද? මොන ආයතනද? ඇසද කනද නාසයද දිවද කයද?
කය.
කය. ආයතන අඳුර ගන්නවා නේද? කය ස්පර්ශය. කයේ ගැටුණා මැස්සේ. නේද? කාය ස්පර්ශයෙන් දැනගත්තේ වේදනාව. පස්ස පච්චය වේදනාව. ඒතර පස්ස කියනකොට හය ආකාරයකට එන්න පුළුවන්. නේද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. දැන් ඉන්න ගමන් ඔය gedara මතක් වෙන්න පුළුවන්. මනසේ කාර්ය නෙමෙයි මනස ආයතන. මන ආයතන. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඇහැයි රූපයි මොන විඤ්ඤාණේද?
චක්කු
විඤ්ඤාණ. කනයි ශබ්දයයි සෝත විඤ්ඤාණය. කනට කියන්නේ සෝත කියලා පාලින්න. සෝත විඤ්ඤාණ. නාසයේදි නාසයයි ගන්ධ සුවඳයි කන විඤ්ඤාණේ ගාහන විඤ්ඤාණ. ගන්ධ සුවඳ දැනෙන විඤ්ඤාණ. රසට එන්නේ දිවයි රසයි ජීවහා විඥානයි. දිව නිසා හටගන්න දිව මුල් වෙලා හටගන්න විඥාන ජීවහා. ඒතර කයයි ස්පර්ශයයි කාය විඥානයි. ඒතර ඒ කය නිසා කාය ආයතන නිසා තියෙන ස්පර්ශය. ඊළඟට මනසට අරමුණු වෙන්නේ ධම්ම කියනවා. ධම්ම ආරම්භන. ඒවා එළියේ තියෙන ඒවා නෙමෙයි නේද? පිටට අරමුණු වෙන්නේ. ඔව්. මනසෙන් මතක් කරන ඒවා ධම්ම. මන ධම්ම මනෝ එතකොට ඔන්න ඔය තුන එකතු වෙනහම ඒ මනෝ සම්පස්සේ කියනවා මනස නිසා තියෙන ස්පර්ශ මනෝ සම්පස්සේ හරි ඔන්න ඔය ස්පර්ශ හයෙන් එකක් හයක් කිව්වේ මේ ආයතන හයෙන් ඕන එකක් හින්දා ඒවයින් අරමුණක් ගන්නකොට හින් දකින්නකොට කණින් අහනකොට නේද ඒ සිද්ධිය වෙනකොට ඒ ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ ස්පර්ශය නිසා තමයි වේදනාව. ඒකට අදාළ වේදනාව. ඒක පස්ස පච්චය වේදනාව. නේද? එහෙනම් ස්පර්ශය ඇති වෙන්නේ මේ ආයතන හයින්ද. සලායතන පච්චය පස්සෝ. ස්පර්ශය ඇති වෙන්නේ ආයතන. ඊළඟට ආයතන හටගන්නේ ඒකට කියනවා නාම රූපයේ හින්ද කියලා නේද? නාම රූප පච්චය සලායතන. ඒ අපි පස්සේ බලමු මොනවාද තේරුම් කියලා. ඊළඟට නාම රූපේ හටගන්නේ මොකක් හින්දාද? විඥානෙ. විඥාන පච්චය නාම රූපං. නේද? විඥානේ හටගන්නේ මොකක් හින්දාද? මුලින් නම් බලන්න වෙනවා. විඥානේ හටගන්නේ මොකක් හින්දාද? උපාදානි නෙමෙයි හැමතිස්සෙම උපාදානිමයි කඩේ.
සිස්සෙම උපාදානයි කියනවා.
ඒ තරම් උපාදාන කරලා.
තරම් උපාදාන කරලා තියන්නේ.
තණ්හා උපාදාන ඕව ඒවා කියලා ඉවරනේ. විඥානේ හටගන්නේ මොකක්ින්ද? පටිච්ච සම්පදේ මතක් කරන්න. මුලින් ගම් මොකෙන්ද පටිච්ච සම්පදේ පටන් ගන්නේ? අවිජ්ජා. අවිද්‍යාව නේ. මොකට කම තමයි අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාර. නේ? සංඛාර පත්‍ය මොකක්ද? විඥාන. සංඛාර නිසා තමයි විඥානේ. හරි. එතකොට දැන් ඔන්න විඥානේ හටගන්නේ සංඛාර නිසා. සංඛාර කියන්නේ මොනවද කියලා අපි පස්සේ කතා කරමු. මොන සංඛාර කියන්නේ? සකස් කරන ඒවා වචනෙම ගන්න පුළුවන් සංකාර කියන්නේ සකස් කරන පදන ඒවා ඈ සකස් කරන දේවල් කියලා දැනට මතක තියාගන්න මොනව හරි එකතු කරලානේ අපි සකස් කරන්නේ නේද පොද්දක් උයනකොට අරව මේවා දාලා හදනවනේ සකස් කරන ඒ වගේ තමයි සකස් කිරීමක් මොනව හරි ටිකක් එකතු කරලා මොනව හරි දෙයක් හදනවා සකස් කර සංකාර. ඒකට ඒ සංකාර හදපු දේ ගැන දැනගන්න විඥානයක් ඕනේ නේ හිත. හැදුවේ මොනවද කියලා දැනගන්නේ විඥානේ. දැනගන්න ගතියට තමයි විඥානේ කියනවා. ඒක මහා අමුතු ඒවා නෙමෙයි. මොනවා හරි දැනගන්නවා නේ විඥානේ. එතකොට අවිද්‍යා පත්‍ය සංකාර කියනවා. අවිද්‍යා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ නොදැනීම. මොකුත් දැනෙන්නේ නැහැ. නෑ. ඇසි හිනේ තියුණාම මොකුත් දැනෙන්නේ නැහැ. ඒකද අවිද්‍යාව කියන්නේ?
නෑ.
දැනෙන්නේ නැති බව නෙවෙයිනේ.
ඇත්ත ඇත්ත.
තේරුම් ගන්න තිබ්බා. නොදන්නකම ඇත්ත ඇති ඇති නොදන්නකමට කියනවා අවිද්‍යාව නොදැනීම නෙමෙයි නොදන්නාකම ඈ අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති ඇති නොදන්නකම අපිට ඇත්ත ඇති ඇති නොදන්නකම නිසා තමයි අපි සංඛාර කරන්න කියලා බුදුහාමුදුරෝ පෙන්වලා දෙන්නේ නොදන්නකම හින්දා ඇත්ත ඇති ඇති නොදන්නකම හින්දායි සංඛාර සංකාර වලටම තමයි කර්ම කියලා කියන්නේ. ඔව් සකස් කරනවා කර්ම. කර්ම කරන්න කැමතිද? මේ මොන කර්මයක්ද නේද? අන්න හරි දැන් ඒක තමයි මම හිතන්නේ. දැන් කර්ම කියන්නේ මතක තියාගන්න පව් විතරක් නෙවෙයි. පිනුත්
දෙකම
කර්ම. කින් කරනවා කියන්නේ කර්ම කරනවා තමයි. කර්ම කරපු හින්දා තමයි ඉතින් මේ මිනිස්සු වෙලා දුක් විඳින්නේ.
මිනිස්සුලා ඉපදුනේ කර්ම. දුක් විඳින්නේ කර්ම.
මිනිස්සුලා දැන් දුක් නිවිඳින්නේ මම දන්නේ සැපද විඳින්නේ කියලා. ඈ? ඕන සැපය. ඕන සැපය.
සැපයි කියලා. සංහාර අය හිතනවා මේ සැපයි කියලා.
ඔව්. ඒ හිතුවට දුක් තමයි වැඩිපුර විඳින්නේ නේද? එතකොට පේනවා පිනක් හින්දා මනුස්ස ජීවිතේ ලැබුවා ඒ වුණාට ඒත් විඳින්නේ
දුක.
මොකද තාම
සංසාරය.
එතකොට සංසාරේ කොහේ ඉපදුණත්
දුකයි.
එතකොට පව් වලින් විතරක් නෙමෙයි දුක් ලැබෙන්නේ. පින් වලිනුත් දුක් ලැබෙනවා. හරි කල්පනාවෙන් අහන්න ඕන. නැත්තම් ගිහින් කියන්න පින් වලින් දුක් ලැබෙනවා කියපුවද? ඒයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. පින් වලින් කොහමද දුක් ලැබෙන්නේ? මේ මං කී පිනක් හින්දා අපි මිනිස්සෙක් වෙලා
ඉපදෙන්නේ.
දැන් මං ඇහුවේ මිනිස්සෙ වෙලා දැන් සැපද විඳින්නේ?
නෑ.
මේ පින හින්දානේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ. නේද? ඒ ඉපදුන හින්දානේ දැන් දුක් විඳින්නේ. නේද? ඔව් ඒකෙන් තේරුම් ගන්න ඒ පෞකලක් දුක් විඳින එක කොහොමද දන්නවනේ දැන් අපි ටිකක් නොදන්න එකක් තමයි පින්කලක් දුක් ලැබෙනවා කියන්නේ ඒ ටිකක් ගැඹුරට යනකොට තමයි ඒව තේරෙන්නේ ඈ ඒකට පින කියන්නේ කර්මයක් අවිද්‍යාවෙන් කරන කර්ම වාඩි නාඩි ඉන්නකන් ඒක පින කියන්නේත් කර්ම දැන් කර්ම කියන්නේ පවට විතරක් නෙමෙයි පින් වලටත් කර්ම කියලා කියන්නේ. අර පාලියෙන් කියන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි කියන්නේ පින්, අපුඤ්ඤාභි කියන්නේ පව්. ඒ දෙකම කර්ම. සංඛාර ජාති. සකස් කරන. සකස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. භාවනා කරන එක. කර්මයක් නෙමෙයිද?
මොන කර්ම?
ඔය කර්ම කියන්නේ අමාරු හින්දානේ කරන්නේ නේද? වාඩි වෙලා ඉන්න අමාරුයි අර කයි. ඒ දෙට්ට වෙලා හොඳට හිටියනම් හොඳයි මොන කර්මයක්ද මෙතෙන්ට ඇවිල්ලා නේද? ඒ අමාරුවෙන් හරි කරගත්තා නම් කර්ම ටිකක් තමයි. භාවනාවෙනුත් කරන්නේ කර්ම. ඒවා එක ගැඹුරු සමාධියකට ගියොත් අපි ධාන කියලා කියන්නේ නේද? ඒ ධාන වඩා ගත්තත් කරන්නේ කර්ම. මොකද ඒවටත් විපාක තියෙනවා. ධාන වඩා ගත්තොත් ඔය පින්කලා වගේ නෙමෙයි. කෙලින්ම දෙවියන්ටත් වඩා ඉහළට යන්න පුළුවන්. කොහෙද යන්නේ? දෙවියන්ට වඩා උසස් කවුද? මනුස්සයෝ. එහෙනම් ඉතින් දෙවියන්ට පින් දෙන්නේ නේ. මනුස්සයන්ට පින් දෙන්නකෝ. ආ? බෝධි පූජා තියලා මනුස්සයෝ ටිකට පින් දෙන්නකෝ. මොකටද දෙවියන්ට පින් දෙන්නේ? දෙවියෝ උසස්. ඒකනේ දිව්‍ය ලෝකේ යන්න හදන. දෙවියන්ට වඩා දැන් දෙවියන්ට අපිට වගේ මෙහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ, රස්සා කරන්න ඕනේ නැහැ, කෑම උයන්න ඕනේ නැහැ. තේරම හම්බ වෙනවා. ඒ උසස්ද නැද්ද? උසස්. පින් කරලා යන්න. පින වැඩි. නේද? මිනිස්සෙක් වෙනවට වඩා පින වැඩි දෙවියෙක්. දෙවියෙක්. ඒ දිව්‍ය කියන්නේ උසස්. දැන් මේ දැන් අපි ඔය ලෝක බෙදනවා. දැන් කාම ලෝකේ කියලා එකක් තියෙනවා. කාම ලෝකේ ඉන්නවා ජාති තුනක් ඉන්නවා. දෙවිවරුත් කාම ලෝකේ. මිනිස්සුයෝ කාම ලෝකේ. තව කට්ටියක් ඉන්නවා. සතර අපායේ ඉන්න ඔක්කොම. නිරයත් එක්කම ප්‍රේත, අසුර, තිරිසන් ඔය සේරම සතර අපායේ දුගති කියලා කියන්නේ. ඒකත් හැබැයි කාම ලෝකේ. හරි. සතරපායත් කාම ලෝකයක්, මනුස්ස ලෝකෙත් කාම ලෝකයක්, දිව්‍ය ලෝකෙත් කාම ලෝකයක්. කාම ලෝක උනාට කාම ලෝක කියන්නේ මේ අපේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන බලන gati. කාමය කියන්නේ මේ ඉන්ද්‍රිය පිනවන. ඇහැ, කන, නාසය, දිව, ශරීරය ඉනවන්න ආස කරන ගතියට කියනවා කාමය කියලා. ඒකට ඔවට අහු වෙන ඒවට තමයි අපි කාම වස්තු කියලා කියන්නේ නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නේද? ඇහැට හොඳ රූප දකින්න කැමැති. ඒකට කියනවා කාමය කියලා. රූප කාම. රූප දකින්න තියෙන කැමැත්ත. හොඳ ශබ්ද, හොඳ සින්දුවක් එහෙම අහන්න කැමැති නේද? මේ සංගීත හන්දර්ශනයක් තිබුණා නම් පිරෙන්න එනවා සෙනඟ. භාවනාවක් කිව්වොත් තමයි බොහොම අඩුයි. නේද? ඔව්. භාවනාවට එන්න කිව්වොත් අර වැඩේ තියනවා, මේ වැඩේ තියනවා. අද ඉන්නේ කොහමද නේද? මලගයක් කියයි, අරේ යන්න තියනවා කියයි. සංගීත හන්දර්ශනේ කිව්වොත් ඔක්කොම නවත්තලා එනවා නේද? අර සිරිපාදේ බලන්න කිව්වහම ඊරම වැඩ කිසි බාධාවක් නැහැ. රෑ නිදි මරාගෙන යනවා. සිරිපාද මෙහි හදපු එක. ගහ උඩ හදපු එක. අත්ත සිරිපාද නම් ගමන්
නැහැ.
ඔව් නෑ ඒවයි ආස්වාදය. ඒ කාමය. හරි. දැන් බාහම කරන්නේ කාමයේ දුරු කරන්නනේ. ඒකට කැමති නෑ. ඒකට ඉතින් බොහෝම අමාරුවෙන් තමයි ගෙන්න ගන්න ඕනේ. ඔව්. වැඳලා පුදලා ගෙන්න ගන්න ඕනේ. වෙන අර වගේ වට උපි සල්ලිත් දීලා යන්න. ටිකට් උත්තර. මේ ටිකට් ගත්තොත් එහෙම කොහොමද? ඒක තමයි. ඔව්. එතකොට ඒ අපේ ආයතන ටික පිනවන්න ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න හදන ගතිය තමයි කාම ලෝකය. ඒකට කියනවා කාම ලෝකය කියලා. හරි. එතකොට ඔය දැන් ලෝක අපි කොටස් තුනක් බෙදුවනේ, දුගතිය නැත්තම් සතර අපාය, මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ. ඔයයි කාමය වැඩියෙන්ම තියෙන්නේ කොහෙද? ලේසියෙන්ම පිනවන්න තියෙන්නේ. නිකම්ම හම්බ වෙනවා දිව්‍ය ලෝකේ. කිසි මහන්සියක් නැහැ. ඒකයි මං කියේ රස්සා කරන්න ඕනේ නැහැ, උයන්න ඕනේ නැහැ. ඈ මේද? සේරම නොමිලේ නිකම්ම හම්බ වෙනවා. ඔව්. යනකොටම දිව්‍ය විමානේ පහළ වෙලා ඉවරයි. අපිට එහෙම උපදිනකොටම ගෙයක් පහළ වෙනවද මනුස්ස ලෝකේ? කොච්චර දුක් විඳලාද නේද? ගෙයක් හදාගන්න ජීවිත කාලෙම දුක් විඳලත් ගේ ඉවර කරගන්න බෑ. නායකයෝ.
ඔව්. ඒගොල්ලන්ට පින් සැස් කියන්නේ යාලට පින් කරගන්න බෑ, ලබා ගන්න ඕනේ.
මෙහෙමයි දැන් පින් කරන්න පුළුවන් වුණාටම දැන් අපේ මනුස්ස ලෝකේ අය පින් කරනවාද? දැන් හොඳට සල්ලි තිබුණ පළියටම පින් කරනවාද? සල්ලි තියන අයද පින් කරන්නේ, අඩු අයද? අරගොල්ලෝ තව ටිකක් එකතු කරනවා නේද? දුක දැනෙන්න අය තමයි වැඩිපුර පින් කරන්නේ. අඩු ගානේ ඊළඟ සැරේවත් මේ දුකෙන් දෙවි ලෝකේ ඉන්නකම් දුක දැනෙන්නේ. ඔක්කොම හම්බ වෙනවනේ. අර හිතන පතන දේවල් ඔයගොල්ලෝ පූජා තියන්නේ, කපෘක් පූජා කියලා නේ. කපෘක තියනවා එහෙ. ඔය වෙන්ට ගින් හිතපු ගමන් හම්බ වෙනවලු. කපෘක කියන්නේ ඒක තමයි. ඒකනේ පූජා තියා යන්න හදන්නේ දිව්‍ය ලෝකේ. නිකම්ම හිතනකොටම ලැබෙන්නේ. ආ ඉතින් ඒ දිව්‍ය ලෝකේ උපරිමයට සැපතිය. ඒකයි දිව්‍ය ලෝකේ කියන්නේ. හිතන පරක්කු විතරයි හම්බ වෙන්නේ. නේද? ඉතින් දැන් බලන්න මෙච්චර සල්ලි තියන අය බොහොම අමාරු නම් පින් කරන්නේ. ওই හිතන පතන දේව හම්බ වෙන මට්ටමක හිටියනම් නිකන්වත් පින් කරන්න හිතෙයි. නෑ. ඔව්. ඒක ඉතින් මේ ජීවිතේ මාර්ගඵලයක් ලබාගෙන ගියොත්.
නැත්තම් ඒක.
නැත්තම් ඉතින් අර පරණ තත්ත්වේ තමයි.
මාර්ගඵලයක් ලබන්න බැරි
ඒ පුරු
දෙවියන්
බවට පත් වෙනවද? ඔව්. ඈ?
නෑ ඒ සාකච්ඡාව වලට මේ අපි සම්බන්ධ වෙනවා. මොකද අපි අර
පුරුද්ද.
ඔව්. එහෙම ලාභයක් තියෙනවද?
එහෙම ලාභයක් තියෙනවා. ඔය අද කාලේ ඔය පතුරගෙන යන මතයක් ඕක. ඒකයි ඔය අහන එක හොඳයි. පින් කරගෙන කොහොම හරි දිව්‍ය ලෝකේ යන්න. එහෙදි පුළුවන්
නිවන් දකින්න.
ඉතුරු ටික කරගන්න.
ඔව් බණ අහලා සෝවන්න.
ඔව්. අපි මිනිකම් මේ පොඩි සාමාන්‍ය පිනකින් නෙවෙයි.
ගොඩක් යලෝකේ යන මට්ටමේ පිනක් කරගත්තාම ඇති. සාමාන්‍යද නැද්ද කතාවක් නෑ. දැන් කොහේ හරි යන්න නම් දැන් කොළඹ යන්න නම් බස් එකේ ටිකට් එක ගත්තහම යන්න පුළුවන්. ඕකේ යනවා නම් ඒ ටිකට් එක ගත්තහම නේද? දැන් මේ හරියේ නැහැ. පොළොන්නරුවට ගිහින් අපි ගත්තා කියමුකෝ. ඒතර කෝච්චියේ තියෙනවා අපි සාමාන්‍යයෙන් ගන්නේ 3rd class, 2nd class ටිකට් තියෙනවා. 1st class ඒවා තියෙනවා. අර නිදාගෙන යන්නත් ඒවා තියෙනවා. නේද? ස්ලීපින් කාඩ් කියලා. දැන් ඔය මොන ටිකට් එක ගත්තත් කොළඹට ගිහයි නේද? කෝච්චියට නැගගත්තු. කොහෙන් හරි එයාගේ තමයි. පොඩි පිනකින් හරි දිව්‍ය ලෝකෙට ගියොත් දිව්‍ය ලෝකේ තමයි.
එහෙම පොඩි පිනකින් ගිය කෙනාට අර සැපේට අහු වෙනවා මිසක් අර නිවන් මාර්ගේ වඩන්නේ
නෑ. නෑ නෑ නෑ. දැන් අර වතුර එකක් දීලා දිව්‍ය ලෝකේ ගියා ඉන්නවා.
ඔව් ඔව් ඉන්නවා.
ඒගොල්ලන්ටත් බණ අහන්න පුළුවන්. අහනවනේ නේද?
මං ඒක අපි පුරුදු කරලා තියෙනවා නම් ධර්මයේ පුරුදු කළ සමයේ මේ භවයේ ධර්මයේ පුරුදු කළ අපි හිතුව තියෙනවා නම් අපි මැමියන් ගියන් පස්සේ අපි දිවි ලෝකෙ ගිහින් ඉපදුනත් අහන්නේ සම්මාදිටික දෙවි කියන්නේ දෙවියෝ ඒ තුල ඒ සිටුවේ තියෙනවාද කියලා ඉතින් පස්සේම
ඔව් මෙහෙමයි දැන් මේ මාර්ගේ වැඩ වඩා හිටියොත් සම්මාදිටිය ඇතුව තමයි උපදින්නේ නිකම්ම සම්මාදිට්ඨිය නෙමෙයි. ඉතින් මේ ජීවිතේ සම්මාදිට්ඨිය ගත්තොත්
ආර්ය සත්‍ය පිළිගන්න.
මේ ජීවිතේ ධර්මයක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ඒක නැති වෙන්නේ. හරි? මේ ජීවිතේ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත්.
එතනින් මෙහා ලෞකික සම්මාදිට්ඨිය තිබුණාට ඒක වෙනස්.
අන්න ලෞකික සම්මාදිට්ඨිය තිබුණාට ඕක වෙනස් වෙන්න පුළුවන්. පින්පව් කරන එක ගැන විතරක් අවබෝධය තිබුණාට. ඔව්. පින් කළොත් හොඳයි කියලා පින් කරගෙන දිව්‍ය ලෝකේ ගියාට අර මට්ටමට වැටිලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගත්තොත් ඒක පැහැදිලිව තියෙනවා බුද්ධ දේශනාවක්. සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මැරෙන මොහොතේ හරි සෝවාන්. ඒ හින්දා අර ප්‍රශ්නේ එන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇතුව දිව්‍ය ලෝකේ යන්න ඕනද කියලා කතාවක් නැහැ. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මැරෙන්න කලින් සෝවාන් වෙනවමයි. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් එන හරිදැක්. හරි. එදාට දැන් ওই කතාව එන්නේ නැහැ. දිව්‍ය ලෝකේ ගිහින් බණ අහන්න ඕනද? කතා වුණේ සම්මාදිට්ඨිය තියනවා නම් දැන් ධර්මයෙන් කරගන්න වැඩේ කරගෙන ඉතුරු ටික තමන්ගේ වැඩේ මාර්ගය
වැඩේ.
එතකොට පේනවද දැන් දිව්‍ය ලෝකෙ ගිහින් බණ අහන්න කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ.
නෑ.
බණ අහන්න තමයි මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. මිනිස්සු වෙලා ඉපදිලා දහම අහන්න ලැබිලා තියෙන්නේ. හරි? මොකද ඔතන පොඩි මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා අහන්න ලැබෙනවා. මටත් අහන්න ලැබිලා තිනවා කියනවා කොහොම හරි පින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න එතෙන්ට ගිහිල්ලා බණ අහන්න පුළුවන් මාර්ගඵල ලැබපු අය ඉන්නවා මේ
එතන වන්දන උදේ කියවෙන්නේ අර සතර අපායට වැටෙන්නේ නැතුව අතෙන්ට හරි යන්න යාගන්න පින් කරගන්න කියන එක
තමයි ඒක ඒක විතරක් නෙමෙයි කියන්නේ එහෙ ගිහිල්ලා පුළුවන් බණ අහන්න
කියලා කියන්නේ
ඒ ටිකක් කියලා
වනේ පුළුවන් බණ අහන්න ධර්මයේ අහන්න පුළුවන් කියලා අහනවා
ඒක එතකොට බුදුදහම නෙවෙයි කියන එක තේරුම් ගන්න බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ ලැබිලා තියෙන ක්ෂණ සම්පත්තිය. මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා ධර්මය අහන්න ලැබිලා තියෙනවා. නේද? ආයේ දිවි ලෝකෙ යන්න ඕනේ නැහැ. ඕක කරගන්න.
මේ
ආත්ම භාවෙම නිවන් දැක්කා. අඩුම ගානේ අපි කියමු සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට සෝවන් වෙනවා කියලාත් කියලා තියෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත්
එතකොට සතර පුරුද්දට දින කරනවා කියන්නේ දැන් මේ තාක්ෂණ ඉස්සරහම පින්දාන කරන
දන් දෙල පින් පින් කරන්න එපා කියන එක නෙමෙයි මේ දැන් ඉස්සෙල්ලාම කිව්වේ පින් කරන්න. ඒක හොඳයි. හරිද? හැබැයි පින් කරපු පළියටම මාර්ගඵල ලැබෙනවද?
නෑ.
ඒක මේ පෙන්න.
පින්
ඒකට උත්තරේ තමයි දැන් මේ ජීවිතේ පෝසත් වෙන්නේ පින් කරපු හින්දාද පව් කරලාද?
පින්
කරන එහෙම ගොඩක් දීලා තියෙනවා. ඒක නිසා සල්ලි හම්බ වෙන්නේ නේද? අනුන්ට උදව් කරලා තියෙනවා. පෙරපින් නිසා නේද? දැන් මං ඉස්සෙල්ලා හිතුවේ පොහොසත් අයද දැන් වැඩියෙන් පින්
කරන්නේ?
දුක් විඳින අයද? දැන් ඕකේ අනිත් පැත්ත හැරෙනවා. දැන් අපි පින් කර කර ඔක්කොම හම්බ වුණාම ධර්මයේ ඇහුන් නැත්තම් දුක දැනෙන්නේ නැහැ. ඊළඟට කරන්නෙම පව්. පල්ලිකාරයෝ තමයි වැඩියෙන්ම පව් කරන්නේ. වැඩි හරියක්. ඒ කියන්නේ පැත්තත් ඉන්නා නැතුව නෙවෙයි. අපි වැඩිපුර බැලුවොත් නේද? තවත් හොරබරු කරන්නේ සල්ලි තියන අයම නේ. නැති අය ඊට වඩා ටිකක් හර අසරණයට උදව් කරනවා නේද? ඒ වගේ ගති තියෙනවා. අරගොල්ල උදව්වක් කළොත් ඉතින් තව දේවල් ලබා ගන්න බලාගෙනමයි
කරන්නේ. එතන දුක දැනීමක් නේද තියෙන්නේ. සල්ලිකාරයෙක් කින් කරන්නේ සමාජලට තමන්ගේ මේ
තව වැඩි කරන
අහිමි වෙයි කියන දුකක් ඇති
වෙනවා. මේක ටිකක් ධර්මය ඇහුවොත් අනිත් අය කරන්නේ මේ තියෙන ටික වැඩි කරගන්න ලොකු පූජාවක් දෙනවා දානයක් දෙනවා ඒ අර තියෙන ටික වැඩි කරගන්නනේ තව ප්‍රසිද්ධිය ලබා ගන්න නේද පූජාවක් කළත් ඉතින් ලොකු බැනර් එකක් දාලා රටටම දීලා ඔහොමනේ කරන්නේ
ප්‍රසිද්ධිය
ඔව් දැන් එතකොට පේනවාද ඒකේ ඒ පුරුද්ද හොඳයි පින් කරන පුරුද්ද හොඳයි හැබැයි ඒක අනිත් පැත්ත හැරෙන්න පුළුවන් ඕන වෙලාවක
ඒක කොහමත් එහෙම වෙනවා නම් සක්විති රජ වුණත් මහත්මයා සක්විති රජුරු
අපි ඔක්කොම සක්විති රජුරු වෙලා තියෙනවා අය අනුන්ගෙන ඕන්නේ
නැහැ
ඒකම දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි හැමෝම සක්විති රජුරු වෙලා තියෙනවා අර කඩියෝ කේලියක් පෙන්නලා පෙන්නන්නේ නේද කඩියොත් සක්විති රජුරුවෝ වුණා නම් අපි වෙලා නැහැ එතකොට එහෙම වුණත් ඉතින් දිව්‍ය ලෝකේ ගියත් ඕක අනිත් පැත්ත හැරිලා එනවා.
ඒ සත්‍ය
අනිත්‍ය නේද? ඉතින් ඔය හින්දා තමයි මේ ලෞකික පැත්තේ සම්මාදිට්ඨිය විතරක් තිබුණාට මාදි. ඒක හොඳයි. නරක නෙමෙයි. ඒ කියන්නේ පින් කරන්න, පව් කරන්න එපා කියන එක හොඳයි. බොහොම හොඳයි. ඒක අපි පුරුදු කරන්න ඕන එකක්. හැබැයි ඕකෙන් විතරක් ගැලවෙන්නේ නැහැ. මොකද අපාගත වීමමයි තියෙන්නේ.
දුකෙන් මිදিলা නෑ
දුකෙන් මිදিলা නෑ
දුකෙන් මිදিলা නෑ
දැන් දැටි අර දුකට ආයෙ
ගිහින් දැන් හොඳට සල්ලි තියන අය බැලුවොත් හරි හොඳට සල්ලි තියන අය බැලුවොත් වැඩි හරියක් යන්නේ අපායෙද තියෙන ලෝකෙ
අපාය කියන්නේ නෙවෙයි අපාය
කියන්නේ සසර ගමන සසර ගමන නේ තට්ටු මාරු ක්‍රමයක් නැති සප වෙඳින අය ඊළඟ තරේ අපාය දුක් වෙඳින අය ඊළඟ තරේ
එහෙමම එන්නේ නැහැ දුක් ඉඳලා බින් ටිකක් කරගත්තොත් තමයි
ගොඩක් අය වෙන්නේ එහෙමනේ
ඕක අපිට තර්ක කරන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ සසර යන සත්‍යය වැඩි හරියක් ගත කරන්නේ කොහෙද සතර අපායයි නිරේ තමයි වැඩි කාලයක් ගත කරන්නේ එතකොට පේනවනේ ඉතින් ආයේ ඕක අපි කොච්චර කතා කළත් ඔය කොහෙ ගියත් යන්නේ අරහෙට ඒ හින්දා එතකොට පින් කර කර හිටියටම මේක හරියන්නේ නැහැ ගැලවීමක් නැහැ. එහෙනම් තමයි කොහොම හරි මේ සසරෙන් ගැලවෙන පැත්ත. ඔව්. ඒක තේරුම් ගන්න සම්මාදිට්ඨිය ඇති කර ගන්න කියන්නේ මේ ලැබුණ ඥාන සම්පන්නය. ඒ ටික පැහැදිලි නේද? ඔව්. එතකොට අපි බලන්න ඕන දැන් අර කතාවටත් උත්තරේ තියෙනවා නේද? දිව්‍ය ලෝකෙ ගිහින් බණ අහන්න කියලා එහෙම ධර්මයක් නැහැ. හරි ඕක ඔය මිත්‍යා දෘෂ්ටිය. වෙන ආගම් වල කියන්නේ ඕකනේ ස්වර්ගයට යන්න කියලා. ඔය කතාව තමයි ඔය තව පැත්තකින් එන්නේ.
ඒක මෙහෙමයි මහත්තයා. දැන් අපි කියමුකෝ. දැන් ඉතින් සාකච්ඡා කරන්න. දැන් උගත් දුරට මේ දැන් අපි මිනිස්සු වෙලා ඉන්න අය කුසල් කරනවා අඩුයිනේ නේද? ඉතින් උගත් දුරට කරන්නෙම නරක වැඩමනේ උගක්ම ඉතින් වැඩි.
ඔය දැන් කරන දේවල් බැලුවහම පේනවා ඊළඟ සැරේ කොහේ යයිද කියලා නේද? ඒ හින්දා තමයි අර බුදුහාමුදුරුවෝ නියපොත්තට වැලි ටිකක් අරගෙන පෙන්නේ මෙතන තියෙන වැලි කැට ගානද මහ පොළොවේ ප්‍රස් කැට ගානද වැඩි මෙහෙම සුළු පිරිසක් තමයි ආයේ සුගතියක
උපදින්නේ
ඒක නිසා ඉතින් එතනින් අර දිව්‍ය සුළු පිරිසක්ද සුගතිය කිව්වහන් දිව්‍ය ලෝකයි මනුෂ්‍ය ලෝකේ සේර මෙච්චර පොඩි ප්‍රමාණයක් තමයි ආපහු සුගතියක උපදින්නේ පේනවනේ කොච්චර සුළු පිළිසක් තියෙනවා. ඉතින් මේ වටපිටාව බැලුවහමත් ඕක පේනවා.
පේනවා පේනවා.
දැනට උනේ දැන් ඔය ටික ඕගොල්ලෝ දන්නව නේද? ඔව් දන්නේ නැති ඒවත් හදාගන්න තමයි ඔය ටික කිව්වේ. ඒතකොට රෙඩියෙන්ම අර පින් කරලා දිවි ලෝකේ යන්නේ එක ගැලවුමක් නෙවෙයි. අපි කරන්න ඕන සම්මාදිට්ඨිය නිවන් මාර්ගයට වැටුණා නම් විතරයි ගැලවුමක් තියෙන්නේ. මේ
ආත්මයෙන් උපරිම උත්සාහ
ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෙන් ගැලවෙන්නේ කොහොමද කියන නුවණ, හරි දැක්ම. ඇති කරගත්තොත් විතරයි ධහමෙන් ප්‍රයෝජනෙයි ගත්තා. නැත්තම් බුදුදහමේ ප්‍රයෝජනෙයි ගත්තේ. නේද?
ඔව්.
එතකොට අපි උත්සාහ කරන්න ඕන ඔන්නයේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. නැත්තම් තව විදිහට කිව්වොත් සෝවාන් වෙන්නේ කොහොමද කියලා ඒක හොයාගන්න. නේද? දැන් සෝවාන් වෙනවා කියන්නේ ඉස්සෙල්ලා කිව්වා සංයෝජන තුනක් කඩන. මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරමාස. ඒක දහම. ඊළඟට තව සෝවාන් වුණාය ගැන අහලා ඇති. කවුද ඉස්සෙල්ලම සෝවාන් වුනේ? ඉතලා ගියාම කවුද? මුලින්ම දහම අවබෝධ කරගත්තා. කොණ්ඩඤ්ඤ තවුස නේද? තවුසෝ කී දෙනෙක් කියද? පස්වග තවුස නේද? පස්වග මහණුන් කියලා කියනවා. ඔව්. ඒ පස් දෙනාට මොන සූත්‍රෙද බුදුහාමුදුරෝ දේශනා කළේ? දම්සක්පයතුම් සූත්‍රය මොනවාද? ඒකට දම්සක්පයතුම් සූත්‍රය කියනවා ඔන්න කොණ්ඩඤ්ඤහාමුදුරුව අවබෝධ කළා. නේද? මොකද්ද අවබෝධ කළා කියන්නේ? සූත්‍රේ අවබෝධ කළා කියලා ඒක කියනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා අවබෝධ කළා. ආයේ ওই ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහනකොට ওই කැලල හොඳට අහන්න. ඔන්න කොණ්ඩඤ්ඤා මුදිරෝ ධර්මය අවබෝධ කළා. මොකක්ද අවබෝධ කළේ? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් අපි සෝවාන් වෙන්න නම් ඕක අවබෝධ කරන්න ඕන. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මොකක්ද මේ කියන්නේ? යංකින්චි සමුදය ධම්මං. සමුදය කියන එක දන්නවනේ දැන්. මොකක්ද? දුක්ඛ සමුදය කියලා හැම කිව්වේ. මොකද්ද සමුදය කියන්නේ? හේතුව. හට ගන්න. එතකොට හේතුන්ගෙන් හට ගන්න ඒවට කියනවා සමුදය ධර්ම. සමුදය කියන්නේ හේතු ටික. සමුදය ධර්ම කියන්නේ ඵල. හේතුන් නිසා හටගත්තු. යංකින්ච කියන්නේ මොනවා හරි. මොනවා හරි සමුදය ධර්මයක් තියනවා. යංකින්ච සමුදය ධම්මා. මොනවාම හරි හේතුන්ගෙන් හටගත්තු දෙයක් තියෙනවා. හරිද? මේක හරි කල්පනාවෙන් අහන්න. යංකින්ච සමුදය ධම්ම. මොනවා හරි හේතුන්ගෙන් හටගත්තු ධර්මයක් තියෙනවා. සබ්බන්තං. ඒ සියල්ල ඔක්කෝම සබ්බන්තං. නිරෝධ ධම්ම. නැති වෙන නැති කරන්න ඕන නේ. කරගෙන
කරගෙන
නැති කරලා නැති කරලාද නැති වෙන්නේ? සබ්බන්තං නිරෝධ ධම්ම. නිරුද්ධ වෙනවා. ඒ සියල්ල නිරෝධ ධම්ම. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒක අපි තව පස්සේ තේරුම් ගමු. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන්ගෙන් හටගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕක නිරෝධ ධර්මයක්. සබ්බන්තං නිරෝධ ධම්ම. මේක කල්පනාවෙන් අහන්න ඕක ඇහුවොත් සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඕක තේරුම් ගත්තොත්. කොණ්ඩඤ්ඤහාමුදුරෝ සෝවන් වුණා කියන්නේ ඕක තේරුම් ගත්තා කියන්නේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. රෝක තේරුම් ගත්තා කියන්නේ අර සංයෝජන තුන කැඩෙන. එහෙම වෙන්නත් ඕනේ. සෝවාන් වෙන්න නම් සංයෝජන තුන කැඩෙන්නේ නැහැ. එතකොට කොණ්ඩඤ්ඤහඳුර සෝවාන් වුණා මේක අවබෝධ කරගන්න. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙනම් ඒක තේරුම් ගත්තොත් සංයෝජන තුන කැඩෙන්නේ නේද? යංකින්චි සමුදය ධම්ම හේතුන්ගෙන් හටගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔක නිරෝධ ධර්ම නේද කියන ධර්මතාවය තේරුම් ගන්න. තව තියෙනවා සෝවන් උනතෙන් සරියුත්ථමඳුරු උපතිස්ස කෝලිත උපතිස්ස කියන දෙන්න සරියුත් මගලන් උනේ පස්සේ මොකක් අහලද සෝවන්? ඒ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝවා.
අස්ස ජීහාන්තුරන් කියනවා නේ වහන්සේ ඒ ධර්මයේ මට දේශනා කරන්න කියලා තමයි කියන්නේ. ඒක දන්නේ
නැහැ. ඔව් අස්ස ජීහාන්තුර වෙන මම එච්චර දන්නේ නැහැ. මම අලුතෙන් පැවිදි වුණා කියන්නේ. නෑ නෑ මට කෙටියෙන් කියන්න.
කෙටියෙන් කියන්න කියලා
සෝවාන් කියන. ඔව්. ඒක කතාව දෙව්වට මදි. සෝවාන් උනේ මොකද්ද?
ඒ ධර්මකාරී.
ඔව් මොන ධර්මකාරීද? යේ ධම්මා හේතු කබව. යම් ධර්මයක් හේතුන් නිසා හටගන්නවා. යේ ධම්මා හේතු කබව. හේතුන් නිසා යම් ධර්මයක්
හටගන්නවා.
ඒ ඉස්සෙල්ලා කියපු එකමයි.
ඔව් ඒකමයි.
යේ ධම්මා හේතු කබව. හේතුන් නිසා මොනවා හරි ධර්මයක් හටගන්නවා. සබ්බන්තං ඒ සියල්ල නෑ 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 ඒක නෙමෙයි කියන්නේ.
තේසං
ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතව. ඒ ධර්මවල හේතුව තථාගතයන් වහන්සේ පෙන්නන. තේසං හේතුන් තථාගතව. ඒවයි හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා
කළේ.
දැන් මේ ඉස්සලගේ නිරෝධ කතාව. දැන් කියන්නේ හේතුන්ගෙන් මොනවා හරි හටගත්තද ඒකේ හේතුව කියලා දෙන්න. ඒකයි හුවත් සෝවන් වෙන්න
පුළුවන්. ඉතින් ධර්ම දේශනාව කරන වෙලාවේ සෝවන් වුණා කියලා නේ. ඉතින්
පේලි දෙකයි.
දෙක කියනකොට සෝවන් වුණා කියලා.
ඔව්. දැන් ඔක ඇහුණාට අපි සෝවන් වෙනවා.
නෑ. අවබෝධය නෑනේ.
ඇයි නැත්තේ? නෑ ඒක තමයි හොවන්නේ. සෝවන් වෙන මාර්ගය හොයාගන්න නම්
නෑ
ඔබ සසරට දාන්න එපා.
සසරේ
වැරද්දක් නෙමෙයි ඔය. මේ මොහොතේ අවබෝධ වෙන්නේ නැති එකයි. මම කියන්නේ සසරේ පින් තියෙන හින්දා
අපිම වහගෙන
තියෙනවා.
ක්ෂණ සම්පත්තිය ලැබුවේ මිනිස්සේ උනේ ධර්මය අහන්න ලැබුණේ ඒ සසර පුරුදු ටික ඇති දැන්. ඒක ධර්මය ඇහුණහම අවබෝධ කරගන්න ඇත්තේ මේ මොහොතේ තියෙන ප්‍රශ්නය. මේ මොහොතේ තියෙන මෝඩකමයි. මේක නුවණින් හොයන්න ඇති. නේද? ඔව්. ඔව්. නැත්නම් ඔතන තමයි අපි හොයන්න ඕන දැන්. ඒ කියන්නේ මේ ධර්මතාවයේ තාම අපට අවබෝධ නැහැ. මේක ඇහුවට මේ මොකද්ද කියලා හොයලා නැහැ. හරි. එතකොට ඔන්න ওই කරුණ හොයන්න ඕන. එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං එක පැත්තකින් තේරුම් ගන්න කියනවා. මොනවා හරි ධර්මතාවයක් හේතුප්‍රත්‍යයන් නිසා හටගන්නවද ඒවා නිරෝධ ධම්ම. දැන් මෙතන කියන්නේ ඊට පොඩ්ඩක් වෙනස් නේද? යේ ධම්මා හේතුප්පව මොනවා හරි හේතුන්ගෙන් හටගන්නවද? තේසං හේතුන් තථාගතෝ. ඒවයි හේතු ටික බුදුහාමුදුරෝ පෙන්වන්නේ. ඇයි මේ හේතු බුදුහාමුදුරෝ පෙන්වන්නේ? අපට අපට පේන්නේ නැති
හින්දා.
නැත්තම් බුදු කෙනෙක් පෙන්වන්න ඕනේ. නේද? තන මොනවා හරි ධර්මතා හේතුන්ගෙන් හට ගන්න තියනවා නම් තථාගතයන් වහන්සේ ඒ හේතු ටික පෙන්නලා
දෙන්නේ.
ඇයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්න ඕන? අපට ඕක පේන්නේ නැහැ. අපේ මෝඩකමට ඔය හේතු ටික පේන්නේ. නැත්තම් බුදු කෙනෙක් පෙන්නලා දෙන්න ඕනේ. එහෙනම් ඔන්න අතන නුවණක් එන්න ඕන. ඒ හේතුන්ගෙන් හටගත්ත ධර්මවල හේතුන් දකින්න වෙනවා. අපි දන්නවා කියලා නිකන් ඉඳලා බෑ. හේතු රත්යෙන් හටගත්ත දෙයක් තියනවා නම් ඕකේ හේතු මොනවද කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. නේද?
හේතුන්ගෙන්
ඔන්න ඔවා තේරුම් ගන්න. සෝවන් වෙන්න නම් ඔන්න ඔය තරුණු හොයන්න. මොනවා හරි ආ ඕක හේතුයෙන් හටගත්තේ කිව්වට මදි. හේතු මොනවද කියලා කියන්න පුළුවන්. හරි. යේ ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතෝ වන. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට හේතු ටික දකින්න පුළුවන් වෙනවා නේද? ධර්මයේ දකින්න. තව ඒ වගේ අහලා තියෙනවද? දැන් අපි දෙකක් කිව්වා. තව ඒ වගේ කෙටියෙන් කියපු සෝවාන් වෙන්න නම් නැත්තම් ධර්ම අවබෝධය ලබන්න. තව එකක් තියෙනවා හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා ධර්මය. හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් නිසා හටගත් දෙයක් තියනා නම් හේතු භංගා නිරුජ්ජති. හේතු භංග වෙනකොට ඒවා නිරුද්ධ වෙනවා.
තව තියෙනවානේ අර පිඬු සිඟා වඩිනකොට දැන් ධර්ම දේශනා කරන්න කියලා.
ඔව් බාහිය දාරුචීරිය. මොකක්ද ඒ දේශනා කළේ? දිත්තේ දිත්තමත්නම් බහිස්සුදි. දැක්කොත් දැක්කා විතරයි. එතන හැබැයි ටිකක් ගැඹුරුයි. මොකද
රහතන් වහන්සේ
අන්න හරි. එතෙන්දී රහත් වෙනවනේ. දැන් අපි මේ හොයන්නේ සෝවන් වෙන්න ඕනේ. නේද? ඔව් අතන ඊට වඩා ගොඩක් ගැඹුරුයි. රහත් වෙන්නම ඕන ටික එතන තියෙනවා. ඒ සෝවන් වෙන්න ඕන ටිකක් තියෙනවා. රහත් වෙන්නම ඕන ටික තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා ලියාගමු සෝවන් වෙන්න ඕන ටික. නේද? අඩු ගන්න ඒකනේ කරගන්න ඕන.
ඒ ටික දැනගෙන ඉපය අරයට යන්න.
අන්න හරි. එතකොට මොකද්ද දැන් කිව්වේ? හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් නිසා මොනවා හරි හට ගන්නවා නම් හේතු ටික නිරු භංග වෙනකොට හේතු භංගා නිරුද්ධති කියලා. හටගත්තු දේ නිරුද්ධ. නේද?
එතකොට අර කෙත අර
කුඹුරක් උපමා කළේ
මම විනාශේලා ගියාට පස්සේ ආවේ. මම දැනහසේ.
ඔව්.
අන්‍යගමිතේ කියන ඉතිහාසික
බුදුහාමුදුරුව හැම තිස්සෙම ධර්ම දේශනා කළේ
අවසානයේ
බෞද්ධයන්ටද අන්‍යගමිකයන්ට. අන්‍යගමිකයන්ට. ඉතිහාස දෘෂ්ටි වල හිටියා ඒක. හැබැයි හොයන්න පුළුවන් අයක නුවණින් හොයන. ඈ?
එයාට අර දේශනා කරේ තේ වෙලා වේවා කියන්නේ.
ඔව්
අර සියල්ල නැසෙන්නේ
මතක නැහැ නේ
ඒ වගේ අර කෙස්කෙස්
අපි මතක ටික කතා කරමුකෝ පස්සේ මතක් වුණත් කියන්න ඈ ඒකටත් ගැලපෙන්න ඕන හරි දැන් සෝවාන් වෙන්න අවශ්‍ය දේ මේ හොයන්න
තව ආනන්ද හමුදුරු සෝවාන් ඇච්චි මන්තානි පුත්තර හදන හමුදුරන්ගේ
බඳ ඔව් මොකක්ද කියපු එක මතකද
ආනන්දය
සෝවන් උනායි නම් ඉන්නවා මේ කිව්වේ මොකක්ද
ස්කන්ධය පංචස්කන්ධය
පංචස්කන්ධේ අනිත්‍ය බලන්න ඔව් ඒ වගේ ඒ වගේ ධර්මතාවක් තියෙනවා පංචස්කන්ධේ හට ගැනීම දකින්න ඔව් ඒක නිරුද්ධ වෙන හැටි දකින්න කියලා ඒ වගේ දේවල් තියෙනවා ඒ පංචස්කන්ධය කියන්නේ අහලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කියන්නේ දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි. ඒ ටික අවබෝධ කරගන්න. හරි. ඒක සම්මා දිට්ඨිය ඇති කරගන්නත් ඒක නේ ඕනේ. එතකොට දැන් අපි බලමු ඔය දැන් ඔය කියපු ටික අපි අහලා තියෙනවා නේද? යං කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධං. හේතුපත්‍යයෙන් මොනවා හරි හට ගන්නවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා විනාශ වෙනවා මේ තමයි අහලා තියෙන්නේ එහෙම අහලා තිබුණ හින්දා සෝවන් වෙලා නැහැ එතකොට නිරෝධ කියන එක දැන් එක පැත්තක් තමයි හේතුන් නිසා හට ගන්නවා කියන එක නේද හේතුන් නිසා හට ගන්නවා මොනවා හරි ඒ කියන්නේ ඉබේ පහළ වෙනවා නේද මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ පහළ වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඔකට පාලියෙන් කියනවා සංකත ධර්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හරි? ඒ හින්දා තමයි ඒකේ හේතුව අඳුරගන්න කියන්නේ. ඕනම ධර්මතාවයක් තියෙනවා නම් ඒකේ හේතුව අඳුරගන්න. තේසං හේතුන් තථාගතෝ ආහ කියලා කිව්වේ. ඒතර මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඒක හටගත්තේ කොහොමද කියන එක හොයන්න ඕන. සමුදේ අපි රූපයක් තියෙනවනම් ওই රූපේ හටගත්තේ කොහොමද කියලා හොයන්න. එතන නුවණක් එන්න ඕන මේ හේතු යෙදුන් නැත්නම් රූපේ හටගන්න බෑ. යම් කිසි දෙයක් හේතුන් නිසා හටගත්තා නම් ඒ හේතු යෙදුන් නැත්නම් ඒක හටගන්නේ
නෑ.
අන්න එහෙම නුවණක් එන්න. ඒක පටිච්ච සමුප්පාදෙ තියෙනවා. මේ හේතු පැත්තයි ඵලයයි මේ පටිච්ච සමුප්පාදෙ තියෙන හේතු තියෙනවා නම් ඵලය තියෙනවා හේතු නැත්නම් ඵලය නැහැ ඵලය නිරුද්ධ වෙනවා ධර්මතාවය. ඒතර පටිච්ච සමුප්පාදේ දැක්කා කියන්නේ ධර්මය දැක්කා. එතනක් තියෙන්නේ ඔය වගේ දෙයක්. හේතුන් නිසා ඵලය හට ගන්නවා හේතු නැත්නම් ඵලයක් නිරුද්ධ. විමස්මින් සති ඉදං හෝති විමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. මේ පැත්ත නැති වුණත් මේ පැත්තක් නැහැ. කතා කරන්න බෑ. හේතුන් නිරුද්ධ නම් ඵලය ගැන කතා කරා. හේතු බංගා නිරුද්ධති කියන්නේ. නේද? හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධ. නිරෝධයි. දැන් ওই නිරෝධ කියන එක. විනාශ වුණා කියලා. හේතුන්ගෙන් හට ගන්න දේවල් හේතු නැති වෙනකොට
නැති.
දැන් නැති වෙනවා. ඉස්සලා විනාශ වුණා. හොඳයි. අපි යෝයි. පොඩි පොඩි දේවල් තේරුම් ගන්නවා. ඒතර හේතුන්ගෙන් මොනවා හරි හටගත්තා නම් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. ඕක තමයි අපි අහලා තියෙන්නේ. ඕක ඇහුවට සෝවන් වෙන්නේ නැහැ. ඕකනේ අපි දන්නේ නැද? හේතුන්ගෙන් මොනවා හරි හටගත්තා නම් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා කියන එකනේ. නේද? දැන් මම ඕක තේරුම් ගන්න ගියසරෙත් උපමාවක් ගත්තර වතුරට එදෙන බල්ලා මතකද? හා මොකද වෙන්නේ බල්ලෙක් වතුරට එබුණා?
අර ගැඹුරේ පේනවනේ බල්ලා.
බල්ලාගේ ඡායාව.
වතුරේ ඡායාව පේනවා.
ඔව් ඡායාව පේනුනහම බල්ලාට මොකද හිතෙන්නේ?
බල්ලෙක් ඉන්නවා.
තව බල්ලෙක්
ඉන්නවා.
ඉන්නවා. දැන් බල්ලාගේ මානසිකත්වෙට තව බල්ලෙක් ඉන්නවා. වතුරේ බල්ලෙක් ඉන්නවා නේද? එතකොට වතුරේ ඉන්න බල්ලා ඉබේ හටගත්තද හේතු නිසා හටගත්තද?
හේතු
නිසා හටගත්තේ. මොනවාද හේතු? බල්ලා වතුරට එබෙන්න ඕන. ඡායාවක් පැහැදෙන්නත් ඕන. එච්චරද?
වතුර
තියෙනවා. බල්ලා එබුණා. ඔහුගේ ඡායාවත් වතුරේ වැටුණා.
බල්ලා එබුණා.
ඡායාව වැටුණා. හරි. දැන් ඡායාව වැටිලන්නේ. ඊළඟට මොකද? දෙකින්
දැක්කා.
ඡායාව බල්ලට පේන්නත් ඕන. නේද? ඒ දකින්නේ බල්ලගේ ඇහින් නේ. ඒක වෙන්නත් ඕන. එතකොට අපිත් වතුරට ඉබුණා අපිටත් පේනවා එහෙනම් ඡායාව. අපි හිත කියන්නේ වතුරේ බල්ලෙක් කියලා.
අවිද්‍යාව කියන එක
නේද?
ඇත්ත ඇති හැටි නොදන්න කමත්
බල්ලගේ
තියෙන ඕන මෝඩකම තියෙන ඕන නේද? ඔව්. පෙනුනටම මදි.
මදි.
පේන දේ ගැන මෝඩකමට හිතන්නත් ඕන නේද?
ඔව්.
හිතනකොට තමයි ඔහොම පේන්නේ බල්ලෙක් ඉන්න හින්දා කියලා උට හිතේ. නේද?
ඔව්.
ඔහොම පේන්නේ කියන්නේ බල්ලෙක් වගේ පේන්නේ බල්ලෙක් ඉන්න හින්දාමයි. ඒක ඇත්ත ඇති හැටි දැනගෙනද හිතන්නේ මෝඩකමට?
මෝඩකම.
මෝඩකම. පේන දේ තියෙනවාමයි. දැන් දැන් පේනවද සමුදේ බල්ලෙක් හටගන්න සමුදේ? වතුරේ බල්ලෙක් හටගන්න මේ පැත්තේ බල්ලාගේ මෝඩකම ඇත්ත ඇති හැටි නොදන්නකම.
ඔව්.
ඡායාව ඇතිවීමම විතරක් නෙමෙයි. ඡායාව අපිටත් පේනවනේ.
පේනවනේ.
නේද?
බල්ලා
ගත්තා. බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතන්න. ඒකට හේතු වෙලා තියෙනවා මේ පැත්තේ මෝඩකම. අවිද්‍යාවයි මුලාව. නේද?
ඔව්.
මේ අවිද්‍යාවයි මුලාවයි තියනකන් නේද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ.
ඔව්.
අපි විශ්වාස කරන්නේ නැහැ නේ කීයට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඇයි? අපි දන්නවා. අපේ ඒ මොඩකම නැහැ.
අනිත්‍යවද
විතරක්. ඒ බල්ලා මොඩකම නැහැ.
පොද වෙලාවට.
ඒ වගේම තමයි අපිත් කරන්නේ. බල්ලා
දෙන්නේ නැහැ
අපිට.
වතුරෙදී එක නෑ වෙන වෙලාවට තියෙනවා. ඒක ඒක තමයි අපි හොයාගන්නේ. දැන් එතකොට වතුරේ බල්ලෙක් ඉන්නා දැන් මේ උපමාව තේරුම් ගන්න. එතකොට ලේසි අපිට මේක තේරුම් ගන්න. එතකොට වතුරේ බල්ලව හටගත්තේ හේතු හින්දා නේද? මොනවාද හේතු? මේ ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම, අවිද්‍යාවයි මුලාවයි. නේද? එතකොට එහෙන් දකින්න දේ ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එහෙන් දකින්න දේ ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. පේන දේ තියනවාමයි කියලා හිතනවා. නේද? නැත්තම් තියෙන නිසාමයි මෙහෙම පේන්නේ කියලා හිතනවා. නේද?
ඔව්.
දැන් ඒ සමුදය තියනකම් බල්ලෙක් ඉන්නවා. නේද? දැන් අපිට ඒ සමුදය බල්ලගේ යෙදෙන සමුදය අපේ යෙදෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි කියන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපිට බල්ලෙක් පිහිටනවද වතුරේ?
නැහැ.
බල්ලගේ මානසිකත්වයට බල්ලෙක්ව පිහිටනවා ඉන්නවා. නේද? එතකොට පේනවද දැන් ඒ ඵලය තමයි වතුරේ ඉන්න බල්ලා දැන්. ඈ? ඒකට හේතු මොනවද? මේ ගොඩ ඉන්න බල්ලගේ නොදන්නකම, මෝඩකම, අවිද්‍යාව. නේද? එතකොට මේ හේතු යෙදෙනකන් අරහෙ ඵලය තියෙන. හේතුන් පටිච්ච සම්භූත. හේතුන් නිසා හටගත්ත දෙයක්. එතකොට දැන් මෙතන අපිට යම් කිංචි සමුදේ ධම්මං කියන්නේ වතුරේ ඉන්න බල්ල. සමුදේ උනේ මේ පැත්තේ හේතු ටික. මේ හේතු යෙදුන් නැත්තම් දැන් අපේ මත්තන්. අපිත් වතුරට එදිනවා. ඔව්. මේ හේතු යෙදුන් නැත්තම් අර ඵලය තියෙනවද? නැහැ. නිරෝධයි නේද? නිරෝධයි කියන්නේ මොකක්ද?
අපිට බල්ලෙක් නැහැ.
ඉන්න බල්ලා නැද්ද?
ඉන්න බල්ලා ඉන්නවා.
ඉන්න බල්ලෙක් නැති වුණාද නැත්නම් බල්ලෙක් හටගත්තේ නැද්ද?
අපිට බල්ලෙක් හටගත්තේ නැහැ.
වතුරේ බල්ලෙක් හටගත්තේ නැහැ මිසක්. වතුරේ හිටිය බල්ලෙක් නැති වුණාද?
නෑ.
එහෙනම් තිබුණ දෙයක් නැති වුණාද? දෙයක් හටගන්නේ නැද්ද?
හටගන්නේ.
නෝක තේරුම් ගන්න. දැන් නැති වුණා කියන එකයි හටගන්නේ නැහැ කියන එකයි දෙක. දැන් බල්ලෙක් ඉඳලා කොහෙද පැනලා දිව්වා ඌ දැන් නැහැ කියන්න පුළුවන් නේ. එහෙම නැතිවීමක්ද උනේ?
නෑ
තිබුණා. එහෙම දෙයක් තිබුණේ නෑ. තිබුණෙත් නෑ හටගත්තෙත් නෑ. ඇයි හටගත්තේ නැත්තේ? හේතු යෙදුන්නේ. හටගන්න තියෙන හේතු
යෙදුන්නේ.
දැන් බල්ලගේ මත්තමට හේතු යෙදෙන හින්දා බල්ලෙක් හටගත්තා. හරි. අපේ මත්තමට මේ සමුදේ යෙදෙන්නේ නෑ. සමුදේ නැත්තම් ඔන්න නිරෝධයි කියන එක. උපදින්නේ නැති වුණා කියන එකයි උපදින්නේ නැහැ කියන එකයි දෙක. දෙක. එහෙම. තියෙන දේ විනාශ වුණා කියන එකයි. හටගත්තෙම නැහැ කියන එකයි දෙක. තේරුම් දෙකක් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ නිරෝධ කියන වචන. නිරෝධ කියන්නේ තියෙන දේ නැති වුණා නෙවෙයි. ඉපදුන්නේ. හටගත්තේ නැහැ. ඇයි හටගත්තේ නැත්තේ? හටගන්න හේතු
නැහැ.
එතකොට හේතු නැත්තම් හටගන්න. එතකොට හේතු බංගා නිරුජ්ජති කියනකොට තේරුම් ගන්න හේතු නැත්තම් හේතු බංගණ නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ හටගෙන නැහැ. තියෙන දේ නැති වුණා නෙවෙයි. තියෙන දේ නැති වුණා කිව්වොත් වෙන අදහසක්
තමයි.
ආ බල්ලෙක් හිටියා ඌ දැන් නැහැ. නැහැ කියනකොට විනාශ වුණා කියනකොට තිබුණා දැන් විනාශ වෙනවා. තිබිලා නැති වෙන එකයි. උපදින් නැති ගති. නූපදින එක. දෙක. නිරෝධය කියන්නේ උපදින් නැති ගතිය. නිවන ගැන අහලා ඇතිනේ. නිවන කියන්නේ අජර අමර ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති නැවත ඉපදීමක් නැති ස්වභාවයකට තමයි නිවන කියන්නේ. උපදින් උපදින් නැති ගතිය තමයි නිරෝධය කියන්නේ. ඔක අපි හිතන් ඉන්නේ මේ තියෙන දේවල් නැති වෙලා ගියා කියලා. තියෙන දේවල් නැති වුණා නෙවෙයි. උපදින්න තියෙන හේතු නැති වුණහම උපදින්නේ නැහැ. හේතු බංගා නිරුද්ධයි. හේතු බංග වුණොත් නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ මේ තියෙන ටික ඔය ගෙවල් දොරවල් අරවා මේවා ටික විනාශ වුණා නෙවෙයි. ඒවා උපදින්න තියෙන හේතු තිබුණා නම් අවිද්‍යාවෙන් මොන හරි හදන්න හේතු තිබුණා නම් අවිද්‍යාව දුරු වෙනකොට ඒවා උපදින්න. මොකද උපදින්න හේතු නැහැ. තේරෙනවද? නිරෝධා කියනකොට. ඒ වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මොනවා හරි ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ල නිරෝධ ධර්ම. නිරෝධ කියන්නේ ඒ සියල්ල නැති වෙන. ඒ සියල්ල නැති වෙනවා කියන්නේ එපා.
එහෙම නැහැ කියන්නේ.
එහෙම උපදින්න. උපදින් නැති ධර්ම. නිරෝධ. සබ්බන්තං නිරෝධ ධර්ම. දැන් ඔන්න බලන්න වතුරට එබෙන බල්ලගෙන් ඕක තව ටිකක් පැහැදිලිද? දැන් වතුරට එබෙන බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක හටගන්න හේතු යෙදෙනවා. උගේ මේ පැත්තේ මෝඩකම. ඒක අපි හේතුව කියලා ගමු. ඒතර මේ මෝඩකම තියෙනකොට රෙහ බල්ලෙක් ඉන්නවා. අපිට මේ මෝඩකම තියනවද? නැහැ. ඒතර අපිට වතුරේ බල්ලෙක් ඉන්නවද?
නැහැ.
එතකොට ඉන්න බල්ලා නිරුද්ධ වුණාද නැත්නම් බල්ලෙක් හටගත්තේ නැහැ. හටගත්තේ නැහැ. හටගන්න හේතු යෙදෙන්නේ නැති හින්දා නිරෝධයි. ඉඳලා නැති වුණා නෙවෙයි. ක්ෂණයකටවත් ඉඳලා නැති වුණා නෙවෙයි. හටගත්තේම නැහැ. වතුරමයි. වතුරේ ඡායාව විතරයි. ආයේ බල්ලෙක් නිකන්වත් හටගන්නේ නැහැ. නේද? එතකොට උපදින්නේ නැති ගතිය නූපදින ගතියට කියනවා නිරෝධයි. තර මේ හේතුඵල සම්බන්ධය තියෙනවා පටිච්ච සමුප්පන්න තියෙනකොට හේතු තියෙනවා නම් ඵලය තියෙනවා හේතු නැත්තම් ඵලය නිරෝධයි හටගන්න තේනවා නිරෝධයි කියනකොට ඒක ගැන කතා කරන්නවත් බැ මොකද වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක යෙදෙන්නේම නැහැ හරි ඒ කියන්නේ වතුරේ බල්ලෙක් නැහැ කියලා කියන්නවත් අවශ්‍ය නැහැ. ඡායාවක් විතරයි තියෙන්නේ. ඔව් බල්ලෙක්ගේ කතාවක්
නැහැ.
අමාරු වෙන්න ඕනනේ නැත්තම් ඉතින් හැමෝම සෝවන් වෙයි. තේරුම් ගන්න අමාරුයි. දහම ගැඹුරුයි. පටිච්ච සමුප්පාදේ ගැඹුරුයි. ගැඹුරුයි කියුවට දකින්න බැරි නැහැ. මොකද අපි මනස උසස් මනුස්සය වෙලා ඉපදිලා තියෙනවා. හරි. ක්ෂණ සම්පත්තිය ඉපදිලා තියෙනවා. ඔය කතාව ගැඹුරු අපි ওই විදිහට අහලා නැහැ හිතලා නැහැ. ඉතින් තියෙන දේ නැති වෙනවා කියන එකමනේ අහලා
තියෙන්නේ.
නිරෝධ කියන එක ගැන හොයලා නැහැ. හ්ම්. ඒයි අපි හදන්නේ දුක තියෙනවා ඔය දුක නැති කරන්නනේ. ඔව්. නේද? ඔව්. දුක තියෙනවා දුක නැති කරන්න නේද ආවි. ඒ දුක නම් නැති කරන්න බෑ මෙතෙක්. රහත් උනත් බෑ. ඇයි? ඔය තියෙන දුක. ඔය දැන් ඕගොල්ලන්ට අද තියෙන දුක. රහත් උනා කියලා නැති වෙන්න.
නැති වෙන්න.
දැන් වයසට යන දුක. ලෙඩ වෙන එක. මැරෙන එක. නැති වෙයි. ඔය දුක නැති කරන්න බෑ.
මේ දේවල් නැති කරන්න බෑ. ඒක ධර්මතා.
එනයි රහත් වෙන්න බෑ.
මතාවේ යන්නේ ඒව සබාවෙන් සිද්ධ වෙනවා.
ගන්න
හසල මේසු.
මේ තිබුණා.
තිබුණා.
එහෙනම් දුක නැති කරලා නේ.
දුක නැති කරා.
යාති ජරා ව්‍යාධි වලට තිබුණා.
ඉතින් මේ කයිට තියෙනවා.
ඕක තමයි අපි අහුවෙලා තියෙන දැන් ඈ. අපි හිතනවා ওই ටික නැති වෙනවා. රහත් වුණාම ආයි වයසට යන්නේ. වයසට යන එක ලෙඩ වෙන එක දුකද නැද්ද? දුකයි. නේද? ජාති ජරා ව්‍යාධි මරණ ඔය දුක්ඛ දෝමනස් උපායස් කියලා එහෙම කියන්නේ. දුකයි. දැන් දුක නැති කරන්න නේද? නිවන කියන්නේ. හත් තුනක් දුක නැති වෙන්න ඕන. නේ දුක ඉතුරු නැතුවම නිරුද්ධ වීම තමයි රහත්. දුකයි සමුදයයි නිරෝධයයි දෙක කතා කරන්නේ. දුක ඉතුරු වුණා නම් රහත් වුණා වෙන්න පුළුවන්ද?
නෑ.
ඒ සමුදේ තියෙන්නේ බයි දුක තියෙනවා නම් සමුදේ. දුකයි සමුදේ. නේද? එහෙනම් රහත් වුණා නම් දුක ඉතුරු වෙන්නේ නැද්ද? හැබැයි අපි හිතන රහත් වීමේදී තියන ඔලෙඩ වීම තියෙනවා වයසට යෑම තියෙනවා මරණය තියෙනවා ඒ දුක දුකෙ මිදිලා නැහැ නේද?
නැහැ ඉතින් අර අපි අහලා තියෙනවා නේ රහත.
දැන් බුදුහාම සිද්ධාත් කුමාරයා හොයාගෙන ගියේ මොනවද? ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති නිවනක් නේද? ආලාර කාලාම ළඟට ගිහින් ධානා කරලා තේරුම් ගත්තා මේකෙන් නම් ජාති ජරා ව්‍යාධි මරණ දුරු වෙන්නේ නැහැ. උද්දකාරාම පුත්ත ළඟට ගිහිල්ලා ඒ ටිකක් කරලා අෂ්ඨ සමාපatti ධාන අටම වඩලා ඊළඟට බැලුවා අර සතර පෙරණීති දැක්ක කාළි දැක්ක ජාති ජරා ලෙඩවීම මහලු වීම මරණයටපත් වීම ඒව තාම තියෙනවා නේද? එහෙම අහලා තියෙනවනේ. ඔහොම හිතුවයි කියලා. එහෙනම් තේරුම් ගත්තා මේකත් කෙලවර නෙවෙයි කියලා නේද? ඔව්. ඊට පස්සේ නේද තනියෙන් හොයන්න ගියේ? ඒ ගිහින් හොයාගත්තෙත් ඒව තියෙන එකද? නැති වෙන්න ඕන නේද? අපි තියනවා කිව්වට. නේද? බුද්ධත්වයේ ලැබුවාම කිව්වා. ආයෙනම් ජාති ජරා ව්‍යාධි වරණ පුරුස.
ඒවා මේ කොම නැති කරා.
නැහැ කිව්වා. එහෙනම් අපි පොඩි විවේකයක් ගමු ওই ටික ටිකක් හිතලා. ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන ඉන්න පුළුවන් නම් ඈ පොඩි විවේකයක් ගන්න දැන් පැය